කතානායකවරයා විසින් කරනු ලබන නිවේදනාංක 1 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 79 වෙනි ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව මා විසින් 2025 ජූනි 19 වෙනි දින ජාතික ගමනාගමන කොමිෂන් සභා සංශෝධන නැමැති 50 කෙටුම්පතෙහි සහතිකය සටහන් කරන ලද බව දන්වනු කැමැත්තෙමි. නිවේදනාංක 2 2025 ජූනි 19 වෙනි දින මාගේ නිවේදනයේ සඳහන් පෙස්සමට අමතරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව සමාගම් සංශෝධන නැමැති 50 කෙටුම්පත සම්බන්ධයෙන් ක්ෂේත්‍රාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද තවත් පෙස්සමක පිටපතක් 2025 ජූනි 19 වෙනි දින මා වෙත ලැබී ඇති බව පාර්ලිමේන්තුවට දැනුම් දීමට කැමැත්තෙමි. නිවේදනාංක 3 පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීමක් 2025 ජූනි 20 සිකුරාදා එනම් අද දින පූර්ව භාග 11:30ට කාරක සභා කාමර අංක 2 දී පැවැත්වීමට නියමිත බැවින් ඊට පැමිණ සහභාගී වන ලෙස ගරු සමාජික මන්ත්‍රීවරයන් සියලු දෙනාටම මෙයින් දැනුම් දීමට කැමැත්තෙමි. කතානායකවරයා විසින් ලිපිලේඛන ආදිය පිළිගැන්වීම ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(6) ව්‍යවස්ථා ප්‍රකාරව 2020 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවෙනි කාණ්ඩයේ රෝමන් ඉලක්කම් 61 කොටස 2023 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ දෙවෙනි කාණ්ඩයේ රෝමන් ඉලක්කම් 46 කොටස සහ 2024 මුදල් වර්ෂය සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තාවේ 9 වෙනි කාණ්ඩයේ රෝමන් ඉලක්කම් 27 කොටස මම ඉදිරිපත් කරමි. ගරු පාර්ලිමේන්තුවේ සභානායකතුමා
ගරු කතානායකතුමනි, කී වාර්තා මුද්‍රණය කළ යුතුය? මම මේ සභාවට යෝජනා කරමි.
ලිපිලේඛනාදී පිළිගැන්වීම ගරු වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතා සහ සම්ප්‍රකාර සංවර්ධන අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, ගරු වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතා සහ සම්ප්‍රකාර සංවර්ධන අමාත්‍යතුමා වෙනුවෙන් 2023 වර්ෂය සඳහා ශ්‍රී ලංකාවේ ජාතික බුද්ධිමය දේපළ කාර්යාලයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව පරිසරයේ කෘෂිකර්මයේ සහ සම්පත් ඉරසාරත්වය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවත යොමු කළ යුතුයම යෝජනා කරමි.
ගරු අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමා,
2023 වර්ෂය සඳහා රාජ්‍ය භාෂා කොමිස් සභාවේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව රාජ්‍යපාලයේ යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව වෙත යොමු කළ යුතුයි මම යෝජනා කරමි.
කාරක සභා වාර්තා පිළිගැන්වීම කර්මාන්ත සහ ව්‍යවසායගත සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාවේ වාර්තාව. එම කාරක සභාවේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී සභික මන්ත්‍රී එම කාරක සභාවේ සභික මන්ත්‍රී ටීකේ ජයසුන්දර මහතා විසින් පිළිගැන්වීම.
ගරු කතානායකතුමනි, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සම්වර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාව වෙත යොමු කරන ලද 2023 වර්ෂය සඳහා පේෂ කර්මාන්ත දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව සම්බන්ධයෙන් වූ එකී කාරක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
මහජන පෙස්සම් පිළිගැන්වීම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක සපුමල් රංවල මහතා.
ගරු කතානායකතුමනි, පානදුර මිනුවම්පිටිය පාර අංක 44 දරණ ස්ථානයේ පදිංචි DSAP ගුණවර්ධන මහතාගෙන් සහ වෙනත් නම දෙනුගෙන් ලැබුණු පෙස්සම මෙසේ පිළිගන්වමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර මහතා.
ගරු කතානායකතුමනි, අනුරාධපුර විජේපුර මහසෙන් මාවතේ අංක 218 දරණ ස්ථානයේ පදිංචි UM අනුරකුමාර බණ්ඩාර මහතාගෙන් ලැබුණු පෙස්සම පිළිගන්වමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ එගොඩවිතාන මහතා, පෙස්සම් 4.
ගරු කතානායකතුමනි, පොල්ගස්සෝවිට සියඹලාගොඩ සොම්නස අංක 138 දරණ ස්ථානයේ පදිංචි ඒ හෙට්ටිආරච්චි මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද, ඉඹුල්ගොඩ 15 ඉඹුල්ගොඩ රෑනගල පාර අංක 54(15) දරණ ස්ථානයේ පදිංචි MG පුංචි බණ්ඩා මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද, ලුණුගම් මෙහෙර දකුණු යුවර කුඩාගම අංක 5 ඉඩම අංක 212 දරණ ස්ථානයේ පදිංචි රේණුකා මානගේ මහත්මියගෙන් ලැබුණු පෙත්සමක් සහ උඩුගම්පොළ අස්ගිරි වල්පොළ අංක 95 දරණ ස්ථානයේ පදිංචි සුසන්ත උදේකුමාර් මහතාගෙන් ලැබුණු පෙත්සමක්ද පිළිගන්නොමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී තිලින සමරකෝන් මහතා.
ගරු කථානායකතුමනි, කැකිරාව ඩිපෝ පාර 2 දරණ ස්ථානයේ පදිංචි EM නයනා පත්මාකුමාරි මහත්මියගෙන් ලැබුණු පෙත්සමක් පිළිගන්නොමි.
පෙත්සම් මහජන පෙත්සම් පිළිබඳ කාර්යක් සභාවට යොමු කරනු ලැබේ. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ගරු නීතිඥ දයාසිරි ජයසේකර මහතා, අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යතුමියගේ ඇසීමට.
මම අහන ගරු කථානායකතුමනි.
ගරු අග්‍රාමාත්‍යතුමනි
පිළිතුරු සපයනවා.
ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා,
ප්‍රශ්න අංක A 1 පිළිතුර වර්ෂය 2022 44403යි 2023 50843යි 2024 51443යි 2 පිළිතුර 2022 19581යි 23 19866යි 24 19848යි අසංග 3 2019 වර්ෂයේ සඳහා ශිෂ්‍යත්ව විභාගයේ මේ ආකාරයෙන්ම නොවෙනස්ව පවත්වන අතර 29 වර්ෂයෙන් පසු ශිෂ්‍යත්ව විභාගයේ පැවැත්වීම සම්බන්ධයෙන් 28 වර්ෂයේදී සලකා බැලීම සඳහා කමිටුවක් පත් කිරීමට සැලසුම් කළ ඇත. තවද ශිෂ්‍යත්ව විභාගයේ පැවැත්වීම හා දරුවන්ට පීඩනයක් නොවන පරිදි විභාග ප්‍රශ්න පත්‍ර සකස් කිරීම සම්බන්ධව අධ්‍යයනයක් කිරීම විභාග දෙපාර්තමේන්තුව වෙත උපදෙස් ලබා දී ඇති අතර 28 වර්ෂයෙන් පසු ශිෂ්‍යත්ව විභාගයේ පැවැත්වීම සම්බන්ධව ඉහත කමිටු වාර්තා සහ විභාග දෙපාර්තමේන්තුවේ අධ්‍යයන කටයුතු සැලකිල්ලට ගෙන කටයුතු කරනු ලැබේ. මෙතන මම කතානායකතුමනි පැහැදිලි කිරීමක් කරන්නම්. මේ අතරතුර කාලය සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව විභාග පීඩනය අඩු කිරීම සම්බන්ධයෙන් යම්කිසි නිර්දේශමාලාවක් සකස් කරමින් පවතිනවා. එතෙන්දී විභාග සංවිතයේදී තියෙන ගැටලු සම්බන්ධයෙන් පීඩනය වැඩි වීම සම්බන්ධයෙන් නැවත 28 දක්වා. ප්‍රශ්න අංක 4 ඉහත A3 පිළිතුරම අදාළ වේ. A1 පහවසර ශිෂ්‍යත්ව විභාගයේ එකවර අත්හිටීම සඳහා කටයුතු නොකරන අතර දැනට පාසල් අතර පවතින විෂමතාවන් ක්‍රමානුකූලව අඩු කිරීමටත් ශිෂ්‍යත්ව විභාගයේ මගින් දරුවන් වෙත පැතිවන පීඩනය අඩු කිරීමටත් කටයුතු කරමින් පවතින අතර දැනට ශිෂ්‍යත්වයේ සමත් දරුවන් සඳහා ලබා දෙන පාසල් හා ශිෂ්‍යාධාර දීමනා සඳහාද විකල්ප යෝජනා හඳුන්වා දෙමින් 28 වර්ෂයෙන් පසු ශිෂ්‍යත්ව විභාගයේ අත්විලෝ සම්බන්ධව ඉහත A3 මගින් දක්වා ඇති ක්‍රමවේදයේ තුල සලකා බල ලැබේ. ප්‍රශ්න අංක 2 A1 පිළිතුර අදාළ වේ. ප්‍රශ්න අංක 3 A3 A1 පිළිතුර අදාළ වේ. පිළිතුර අදාළ නොවේ.
අර කථානායකතුමනි, විශේෂයෙන්ම මේ විශේෂත් විභාගයත් එක්කම විෂයමාලා පිළිබඳව වෙනස් වීම සම්බන්ධව දිගින් දිගටම කතා කරලා තිබුණා. මේක ඔබතුමාලගේ ප්‍රශ්නකුත් නෙමෙයි, රෝගමන්තුමගේ ප්‍රශ්නකුත් නෙමෙයි. නමුත් 2016 තමයි අවසානයේ විෂයමාලා සම්පූර්ණයෙන් සංශෝධනය කරලා තිබෙන්නේ. ඊළඟ 2023 වෙනස් වෙන්න තිබුණා. නමුත් ඒක වෙනස් වෙලා නැහැ. දැන් ඔබතුමා දන්නවා එකම විෂයමාලාව අවුරුදු 10ක් විතර දැන් ක්‍රියාත්මක කරනවා. ඒ වගේම 6 වසරට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කටයුතු ක්‍රියාත්මක කරන දෙන ඔබතුමාලා 2026, ඒ කියන්නේ ලබන අවුරුද්දේ. හැබැයි ඕලෙවල්ස් වලට අප සාමාන්‍ය පෙළ සඳහා 2029 තමයි ඔබතුමාලා ගේන්න දන්නේ. අප උසස් පෙළට 2033. ඒතර මේ අනුව ගත්තම තොරතුරු සාක්ෂෙන් සංනිවේදනය ගත්තොත් 2015 ඉඳලා තාම මේ විෂයමාලාව වෙනස් කරලා නැහැ. ඒ නිසා මම හිතන්නේ මේ පිළිබඳව විශේෂයෙන් දැන් ADB එකෙන් වුණත් ඇගේම් ක්‍රම මොඩියුල් සිස්ටම්ස් ගැන විශාල ප්‍රශ්න ගණනාවක් මතුවලා තිබෙනවා. ඒ නිසා මම අහන්න කැමතියි විශේෂයෙන්ම මේ සම්බන්ධව මොකද්ද ඔබතුමාලා දැන් මේ විදිහට ගියොත් ඇත්තටම 2029 2033 දක්වා විෂයමාලා සම්වර්ධනය කරා යන්න තියෙනවා. ඇත්තටම 2016 තමයි තාම මේ යන්නේ. ඒ නිසා ඔබතුමාලා මොකක් හරි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවද මේක ඉක්මන් කිරීම සඳහා? මොකද හේතුව මේ විදිහට ගියොත් 2033 වෙනකල්ම අපිට මේක ක්‍රියාත්මක කරන්න බෑ. එතකොට ලෝකේ වේගෙන් ගිහිල්ලා අපි තවම එක තැනක හිර වෙනවා. මේකට මොකරි ඉතා ඉක්මන් ක්‍රමවේදයක් ගැන ඔබතුමාලා කල්පනා කරනවා?
ගරු කතානායකතුමනි, ස්තුතිය ප්‍රශ්නය සම්බන්ධයෙන් ඔබතුමා මතු කරපු කාරණාව සම්බන්ධයෙන් අපි එකඟ වෙනවා. මුලින්ම අවුරුදු 8 විෂමාලා ප්‍රතිසංස්කරණ සිද්ධ වුණාට ඒ ක්‍රියාවලියට යම්කිසි කාලයක් ගත වෙනවා, ස්වභාවික කාලයක් ගත වෙනවා. එතකොට දැන් විශේෂයෙන් තොරතුරු තාක්ෂණය ගත්තත් අවුරුදු 15 විතර ලොකු ප්‍රමාණයක අපි යාවත් කාලෙ වෙලක් සිද්ධ වෙලා නැහැ. සහ දැන් 2026 පළවෙනි වසර සහ මේ ඉතිරි වසරවල් සම්බන්ධයෙන් අපි කරන 6 සම්බන්ධයෙන් අපි කරන විෂයමාලා සංවර්ධනයේ කොටස් 5ක් අයත්, ඒ කියන්නේ විෂයමාලා සංවර්ධන පමණක් නෙමෙයි ප්‍රතිසංස්කරණවල කොටස් 5ක් අයත්, ඒ සම්බන්ධයෙන් අපි දැනට මේ වෙනකොට කලින් වෙච්ච කාරණා සම්බන්ධයෙන් අපි දුර්වලතා අඳුනා ගනිමින් මෙවර මෙන්න මේ විදිහේ කාරණාව කඩිනම් කිරීම සහ කාර්යක්ෂම කිරීම සඳහා අපි වැඩපිළිවෙලක් සකස් කරලා තියෙනවා ව්‍යාපෘති ආකෘතියට අනුව. එතකොට මේක සම්පූර්ණ ව්‍යාපෘති කීපයකට බෙදලා වැඩසටහනක් විදිහට, ඒ කියන්නේ ප්‍රෝග්‍රෑම් එකක් විදිහට ව්‍යාපෘති කොටස් ගණනාවක්. ඒ කියන්නේ මේකේ තියෙනවා විෂයමාලා සංවර්ධනයේ තියෙනවා, ඊට පස්සේ ඇගයීම් ක්‍රම සංවර්ධනයේ තියෙනවා, ඊළඟට ව්‍යුහාත්මක ගණස්කම් තියෙනවා. මේ සියලු දේවල් එක තැනකට අරගෙන කාලවකවානුව ඇතුළත්ව වගවීම් සම්බන්ධව නිලධාරීන් පත් කරලා සම්පූර්ණ ක්‍රියාවලියම අපි කාලවකවානුවට අරන් තියෙනවා වැඩසටහනක් විදිහට. එතකොට මේ කාරණා පහම එකට අරගෙන තියෙනවා. එතකොට ඒ නිසා අපි මේක ටයිම්ලයින් එකක්, ටයිම් ෆ්‍රේම් එකක් ඇතුළු ව්‍යාපෘතියක් හැදිරෙ වෙන්නේ, ව්‍යාපෘති කීපයක් විදිහට. ඒ නිසා අපි හිතනවා මේ කාලය ඇතුළත මේ වැඩේ කරගන්න පුළුවන් වෙයි කියලා, අදාළ ගැප්ස් අඳුනා ගනිමින්, දුර්වලතා අඳුනා ගනිමින්. ඕක තමයි ක්‍රියාවලිය වෙන්නේ මේ සැරේ.
ඒ දෙවෙනි අතුරු ප්‍රශ්නේ කරු කතානායකතුමනි, දැන් මේ ජාතික පාසල් වලත් අපි හිතුවා මේ ටීචර්ස්ලාගේ අර්බුදයක් නැතුව ඇති කියලා. දැන් මට විස්තර වගයක් ලැබුණා, විශේෂයෙන්ම 25 විද්‍යාලය ගුරුවරු 52ක් අඩුයි. ඒ කියන්නේ 125කට 30කට වැඩිය ගුරුවරු නැහැ. ඉතින් මම හිතන්නේ මේකත් දැන් ඇත්තටම අනෙක් දැන් කොළඹ අනිත් පාසල් වල ගත්තම ඔබතුමා බලන්න, මම අමාත්‍ය මහාචාර්යෙක් ඉදිරියේ හිටපු නිසා අපි සාමාන්‍යයෙන් තුලනයක් කරනවා. සමහර පාසල් වල කොළඹ ජාතික පාසල් වල විශාල වැඩි ප්‍රමාණයක් තියෙනවා. නමුත් මේ වගේ පාසල් වල විශාල හිඟයක් තියෙනවා. විශේෂයෙන් ඉංග්‍රීසි මාධ්‍ය ගත්තොත් 25 විද්‍යාලයේ මැත්ස් වලටවත් මේ ගුරුවරයෙක් නැහැ. ඉතින් මේක විශාල අර්බුදයක් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේම විශේෂයෙන්ම අනිත් කාරණේ තමයි දැන් අර ඔබතුමාලා දරුවන්ට දෙන්න කියලා දෙන පෝෂණ ව්‍යාපෘති යටතේ විතරේකුයි කුකුල් මස් ටිකුයි දෙන්න කියලා තියෙනවා. හැබැයි ඒකේ ප්‍රමාණය විශාල වශයෙන්, ඒ කියන්නේ ඒ ගානට ඒක දෙන්න බැහැයි කියන මැසිවිල්ල හැමදැනකින්ම එනවා. මම හිතන්නේ මේක ගැන විශේෂයෙන් ඔබතුමාලා කල්පනා කරලා බලන්න කියලා විශේෂයෙන් ඉල්ලනවා. ඒ නිසා මේ ගුරුවින්ගේ සම්බන්ධවත් මේ ප්‍රශ්න සම්බන්ධවත් ඔබතුමා හිතන කාරණේ පිළිබඳව මම දැනගන්න කැමතියි.
ගරු කතානායකතුමනි, මේ ගුරු හිඟේ සම්බන්ධයෙන් අපිට අදහසක් තියෙනවා. විශේෂයෙන් එකක් තමයි ගුරු ප්‍රධාන ගුරු හිඟය, ඊට අමතරව ගුරු වරුන් විසිරියාමේ ප්‍රශ්නයක් තියෙනවා. එතකොට අපි ඔබතුමා සඳහන් කරන කාරණාවේ අපිට නිවැරදි දත්තත් ලැබිලා තියෙනවා. ඒ කියන්නේ අපි හිතුවර නගරබද කියලා නගරබද පාසල් වලත් ගුරු හිඟය ගම්කිරි විෂයානුබද්ධව තියෙනවා. එතකොට අපි පිළිතුරු කීපයක් මේ සම්බන්ධයෙන් තියෙනවා. එකක් තමයි මෙවර මින් පසුව බඳවා ගැනීම සිද්ධ කරද්දී විෂයානුබද්ධ බඳවා ගැනීම තමයි සිද්ධ කරන්නේ. විශේෂයෙන් ඉදිරියේදී කරන උපාධිධාරී බඳවා ගැනීම සහ විද්‍යාපීඨ බඳවා ගැනීම වල බඳවා ගැනීම කරද්දී, ඊළඟ ගුරු තුලනය සම්බන්ධයෙන් අපි ගුරුමාරු ප්‍රතිපත්තිය ඇතුළත මෙවර අපි මේ 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 දත්ත පද්ධතිය ගැටලුවක් තියෙනවා. ඒක විසිරියාම සම්බන්ධයෙන් අපිට හරියටම අදහසක් ගන්න අමාරු වෙන්නේ මේ දත්ත පද්ධතියත් එක්ක. අලුත් දත්ත පද්ධතියක් යාවත් කාලින කිරීමක්. එතකොට අපිට පුළුවන් ගුරුවරයා කොතනද ඉන්නේ, කවද්ද යන්නේ කියන ගැන අදහසක් ගන්න. දැන් මේ කාරණාව තියෙන්නේ එකක් විසිරියාම ජාතික පාසල් වලින් පළාත් පාසල් වලට, ජාතික පාසල් වලත් අපිට හරියටම දත්ත පද්ධතිය යාවත් කාලින වෙලා නැහැ. ඒක දත්ත පද්ධතිය සහ අපි ගුරුවරු බඳවා ගැනීමේදී නිසියානුකූල විද්‍යානුකූල ප්‍රතිපත්තියක්, ඒ කියන්නේ විෂයානුබද්ධ සහ පුරප්පාඩු පිරවීම සඳහා ඔන්න ඔය ක්‍රම දෙක මගින් තමයි අපි ඒ සම්බන්ධයෙන් අපි තීරණයක් ගන්න බලාපොරොත්තු වෙලා ඉන්නේ. දැන් ඒ කාර්යාලය සිද්ධ වෙමින් සිටින්නේ ගරු මන්ත්‍රීතුමනි. දෙවැනි අතුරු කාර්යාව ගත්තොත් එහෙම, ඔව්, පෝෂණය සම්බන්ධයෙන් අපිට විවිධාකාර පැමිණිල්ල ලැබෙනවා පාසල් වලින්. එතකොට අපි මෙවර පෝෂණාංශයත් එක්ක අපි සාකච්ඡා කරා මුලින්ම පාසල් වලට ලැබෙන ආහාර ඒ ආහාර වගුව හරියට ක්‍රියාත්මක වෙනවද ඒ සම්බන්ධයෙන් අදාළ පාර්ශ්ව කරුවන් සමග අපි සාකච්ඡාවක් කළා. ඒතොර ඒ ආහාර වගුව හරියට ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් අපි නැවත වතාවක් කොහොමද මේවා සම්බන්ධයෙන් කළ යුත්තේ කියන සම්බන්ධයෙන් අපි තාක්ෂණික වාර්තාවක් ගන්නවා. එතන පෝෂණාංශයත් සම්බන්ධ වෙනවා, සෞඛ්‍ය අංශයත් සම්බන්ධ වෙනවා. ගරු මන්ත්‍රීතුමනි, ගරු කතානායකතුමනි.
ගරු නලින් බණ්ඩාර ජයමහා මහතා, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයෙන් ඇසීමට.
ගරු කතානායකතුමනි, සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමති අපේ හිතවත් නලින්ද ජයතිස්ස වෛද්‍යතුමාගෙන් අහනවා.
නියෝජ්‍ය අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, සෞඛ්‍ය හා ජනමාධ්‍ය ඇමතිතුමා වෙනුවෙන් මම ඒ සඳහා උත්තර දෙනවා. ගරු නලින් බණ්ඩාර ජයමහා මහතා නගන ලද ප්‍රශ්න A1, සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලැබෙන මූල්‍ය ආධාර සෞඛ්‍ය සංවර්ධන අරමුදල හරහා ගිණුම්ගත වීමක් සිදුවන අතර ඒ අනුව 2015 වර්ෂයේ සිට 2024 12 මාස 31 දින දක්වා ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදලට ලැබුණු මූල්‍ය ආධාර ප්‍රමාණය රුපියල් බිලියන 3යි මිලියන 111යි 258,902 rupees. මේක ඇමුණුම එක විදිහට තියෙනවා. මීට අමතරව විවිධ ව්‍යාපෘති සඳහා ලැබුණු මූල්‍යාධාර පිළිබඳ තොරතුරු ඇමුණුම 2-3 මගින් දක්වා තිබෙනවා. මූල නොවන ආධාර 1-1 රෝහල් හා සෞඛ්‍ය ආයතන වෙත විශාල වශයෙන් ලැබෙන අතර ඒවා ඒ ආයතනයන් විසින් ලේඛනගත කර බාර දෙනු ලැබේ. එසේම 2015 වසරේ සිට මේ දක්වා සියලු ආයතනන්ට ලද ආධාර ද්‍රව්‍ය, උදාහරණයක් විදිහට ඖෂධ, පරිභෝජන ද්‍රව්‍ය ඉතා ආදී වශයෙන් ඉතා විශාල ප්‍රමාණයක් වන බැවින් එම ලේඛන සියල්ල ඉදිරිපත් කිරීම ප්‍රායෝගිකව අසීරු බවත් එමෙන්ම එම ද්‍රව්‍ය විවිධාකාරයේ වන බැවින් සාරාංශගත කිරීමද ප්‍රායෝගික නොවන බවත් සඳහන් කරමි. රෝම ඉලක්කම් 2 සෞඛ්‍ය සංවර්ධන අරමුදල හරහා ලැබෙන මූල්‍යාධාරය නිවැරදිව ගිණුම් කර ඇත. මීට අමතරව සෞඛ්‍ය අමාත්‍යාංශය හා ඒ යටතේ ඇති රෝහල් සඳහා මූල්‍යමය නොවන ආධාර වශයෙන් විවිධ පුජ්‍යලයන්ගෙන් හා ආයතන මගින් ඖෂධ, ආහාර, රෝගීන් සඳහා වන පරිභෝජන ද්‍රව්‍ය, ගොඩනැගිලි සඳහා වන ආධාර සහ විවිධ ස්වරූපයේ උපකරණත් ඇත. මේවා පුළුල් පරාසයක ද්‍රව්‍ය විවිධ ප්‍රමාණයකින් ආධාර වශයෙන් ලැබෙනවා. එබැවින් ආධාර අතුරින් ඇතැම් ද්‍රව්‍යයන් ලේඛනගත නොවී පැවතිය හැකි අතර එමෙන්ම බොහොමයක් ආධාර විශේෂයෙන්ම විශාල තොග වශයෙන් ලැබෙන ආධාර විධිමත් පරිදි ලේඛනගත කෙරෙනවා. ඇතැම් මූල්‍ය නොවන ආධාර රෝහල් ඇතුළු අනෙකුත් සෞඛ්‍ය ආයතන වෙත සුජුවම ලැබෙන බැවින් ඒවා සියල්ලක්ම ගිණුම්ගත කිරීම ප්‍රායෝගිකව අපහසු වෙලා තිබෙනවා. රෝම ඉලක්කම් 3 පරිත්‍යාග වශයෙන් ලැබෙන ආධාර විධිමත් පරිදි ලබා ගැනීම හා බෙදා හැරීම ආශ්‍රිත සම්බන්ධීකරණ කටයුතු සිදු කිරීම සඳහා ප්‍රධාන වශයෙන් ලැබෙන වෛද්‍ය සැපයුම් උපකරණ ඇලිරක් ගොඩනැගිලි ආධාර සම්බන්ධීකරණ කමිටුව නමින් කමිටුවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ස්ථාපිත කරලා තිබෙනවා. ඊට අදාළ මෙහෙයුම් කටයුතු විධිමත් පරිදි මේ වෙන විටත් සිදු කරනු ලබනවා. පැන නොනැගි
ගරු ඇමතිතුමනි, අපි දන්නවා මේ සෞඛ්‍ය ගැන කතා කරද්දී අපි අද උදේ ඊයේ දැක්ක දේ තමයි පෞගේ කාලේ මතභේදයට තුඩු දුන් අර ඉමුනෝග්ලොබින් ඖෂධය පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඒ පරීක්ෂණ අනුව මේකේ බැක්ටීරියා සහ ලුණු වතුර තිබුණේ කියලා ඔප්පු වෙලා තියෙනවා. ඉතින් මේක ඉතාම බරපතල තත්ත්වයක්. මේ පිළිබඳව මම හිතන්නේ අධිකරණ අඩු යනවා. මේ සම්බන්ධයෙන් නිලධාරීන්ට නීතිය ක්‍රියාත්මක වෙනවා. අපි දන්නවා මේක අපේ රටේ ඉතිහාසයේ අපේ තිබුණු සෞඛ්‍ය අපේ නිදහස් සෞඛ්‍ය දකුණු ආසියාවේ තරන්නම ලෝකයේ උසස්ම සෞඛ්‍ය පහසුකම් තිබුණු රටක් ලෙස තිබුණු අපේ රටට ලැබුණු ඉතාම දරුණු කළු පැල්ලමක් නියෝජ්‍ය ඇමතිතුමනි. ඉතින් ඒ නිසා එක පැත්තකින් අපි අපේ ගුණාත්මක ඖෂධ පිළිබඳව රටේ ජනතාවට තිබුණු ඒ අවිශ්වාසය දුරු කරන්න කටයුතු කරන්න ඕන. ඒ සම්බන්ධව ලොකු වකිමක් ඔබතුමාගේ සෞඛ්‍ය ඇමතිතුමාටත් ඔබතුමාටත් රජයටත් තියෙනවා. ඉතින් මට මේ වෙලාවේ මතක් කරන්න ඕන අපි 2019 ගරු කතානායකතුමනි බිංගිරි අපනයන සැකසුම් කලාපයක් හැදුවා.
ඒක හැදුවා දකුණු ආසියාවේ ලොකුම ඖෂධ නිෂ්පාදනය කරන කර්මාන්තශාලාව හදන්න වැඩ පටන් ගත්තා. මීට දින කිහිපයකට කලින් ගරු සෞඛ්‍ය අමාත්‍යතුමා නලින්ද ජයසේවතුමාට මම ස්තුතිවන් දෙනවා. බිංගිරි අපනායන සැකසුම් කලාපයේ වැඩ නියමී නිමවීමට ඉතාම මාස කිහිපයක් තියෙන මේ අපනායන සැකසුම් කලාපයේ තියෙන මේ සිනර්ජි ෆාමසිටිකල් ප්‍රයිවට් ලිමිටඩ් ඩොලර් මිලියන 100කට ආසන්න ආයෝජනයක් මේක විසිට් කරා. මේකට අවශ්‍ය මූල්‍ය පහසුකම් මූල්‍ය ඒ කියන්නේ මුදල් අමාත්‍යාංශයෙන් දෙන්න ඕන යම් සහයෝගයක් තියෙනවා, ටැක්ස් බෙනිෆිට්ස් තියෙනවා. ඒක දීමහරහා මේක කඩිනම් කරගන්න පුළුවන්. ඒ නිසා මේ සෞඛ්‍ය ශේත්‍රයේ මේ ඖෂධ වල තියෙන ප්‍රශ්නෙට විසඳුමක් හොයමු කෙනෙක් විදිහට මම. ඒකට සෞඛ්‍ය අපතුමාට මේ ගෞරව හිමියන්න ඕන. බිංගිරි අපනායසකසුම් කලාපේ හදලා ඒක වඩ ආරම්භ කරපු විදිහට. ඒ නිසා අනාගතයේදී අපිට බිංගිරියේ බේත් තමයි අපේ රටේ ජනතාවගෙන් අතිමහත් බහුතරයකට බොන්න අවස්ථාව උදා වෙන්නේ. තාම උසස් තත්වයේ තියෙන කවර්මාන්සාලා කපනයන් සැකසුණු කලාපය තුළ ආරම්භ කරලා තියෙනවා. ඒ නිසා ඔබතුමාට ඔබතුමාගේ අමතුමාට මම ස්තුතිවන්ත වෙනවා. ඒක වේගවත් කරන්න, ඒකට අවශ්‍ය පහසුකම් දෙන්න, ඒකට අවශ්‍ය ඒ මේ ටැක්ස් පහසුකම් දෙන්න කටයුතු කිරීම පිළිබඳ සොයා බැලීමට යාම සම්බන්ධව. ඒ නිසා මම ඔබතුමාගෙන් ඒ ගැන මතක් කරන ගමන් ඉල්ලන්නේ මේ මේ මෑතක දැන් එන්න නියමිත ඖෂධ පිළිබඳව රටේ ජනතාවට තියෙන සැකය දුරුකරන්න මේ ආපු රිපෝට් එකත් එක්ක ලෝක ජනතාව තුල අපිට තියෙන මේ අපේ රටේ කුණු මේ කළු පැල්ලම මකන්න යම් ක්‍රියාමාර්ගයක් ඔබතුමා ගන්නවද රජයක් විදියට කියන එක මම ඔබතුමාගෙන් අහනවා.
ගරු කතානායකතුමනි, මන්ත්‍රීතුමා විසින් අසන ලද ප්‍රශ්නය පැහැදිලි. ඇත්තනම අපි ලංකාවේ ඖෂධ කර්මාන්ත ඇති කිරීම සඳහා වූ යටිතල පහසුකම් සහ ඒ කලාප විදිහට ඒව සංවර්ධනය කිරීමට අවශ්‍ය වැඩ කටයුතු යොදනවා. එතකොට බිංගිරිය කලාපයත් අපි එසේ හඳුනාගත් කලාපයක්. ඒ වගේම ආයෝජක විශාල ප්‍රමාණයක් ඒකේ ආයෝජන කිරීමට බලාපොරොත්තු වෙනවා. අපේ එක අරමුණක් තමයි දේශීය ඖෂධ දේශීය වශයෙන් නිපදවා ගැනීම සහ අපනයනය කිරීමට අවශ්‍ය යටිතල පහසුකම් රජයක් විදියට සැලසීම. අපි ඒකට අවශ්‍ය ප්‍රතිකාර යොදලා තියෙන්නේ. ඊට පස්සේ ওই ඖෂධ සම්බන්ධ ප්‍රශ්නේ ගත්තාම ඇත්තටම ඖෂධ මේ රටට ගෙන්වීමේ යම් ක්‍රමවේදයක් තියෙනවා. ඒ වගේම දේශීය ඖෂධ මිලදී ගැනීමේ ක්‍රමවේදයක් තියෙනවා. ඒ වගේම මේ හැම ඖෂධයක්ම අපි ගන්න ඉස්සෙල්ලා පරීක්ෂණ ගාන තත්ත්වයන් යටතේ පරීක්ෂණ කරලා තමයි ගන්නෙ. එතකොට මේ නිවැරදි ක්‍රමවේදය අනුගමනය කරනව නම් ওই ඉමුනොග්ලොබුලින් වගේ ප්‍රශ්න එන්නේ නැහැ. නමුත් ඒ අවස්ථාවේදී නිවැරදි ක්‍රමවේදයට බැහැරව ගිහිපු නිසා තමයි ඒ තත්ත්වය ඇති වෙලා තියෙන්නේ. අපි ඒ තත්ත්වය නැවත මං හිතන්නේ අපේ රටේ ඇති නොවනවා කියලා අපි විශ්වාස කරනවා. එහෙම ඇති නොවෙන්න අපේ රජයේ විදිහට අපි ගන්න පුළුවන් ඔක්කොම ක්‍රියාමාර්ග සහ විධිවිධාන අරගෙන තියෙනවා.
ගරු නියෝජ්‍ය අමාත්‍යතුමනි, මගේ ගරු කතානායකතුමනි, මගේ දෙවැනි අතුරු ප්‍රශ්නේ මගේ හිතවත් වෛද්‍ය අර්ජුන රාමනාථන් මහත්මයාට දෙනවා, මගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ්.
Thank you speaker and thank you to Mr. Nalin Bandara. මම මගේ දෙවැනි ප්‍රශ්නේ අහනවා. සෞඛ්‍ය අමාත්‍යතුමා, මේ අපේ රට දැනට ඔබතුමා දීපු ප්‍රමාණයක් මං වැරදි කියලා කියනවා. හේතුව 2019 කැන්සර් ට්‍රේල් හොස්පිටල් එකට විතරක් අපේ ඩයස්පෝරායකින් දීපු සල්ලිය පවුන්ස් වලින් 31,234ක්. එතකොට ඒක ගත්තොත් එම ඉන්නේ 1,12,000ක් ඒ කැන්සර් ට්‍රේල් හොස්පිටල් එකට විතරක් දීපු සල්ලියක්. ඊට අමතරව අපේ ජැෆ්නා හොස්පිටල් එකේ, ජැෆ්නා ටීජින් හොස්පිටල් එකේ අනිත් මම ඩිපියුටි ඇඩ්මින් ග්‍රේඩ් එකේ මමත් මෙඩිකල් ඇඩ්මිනිස්ට්‍රේටර් විදියට මම ඉන් සර්විස් ට්‍රේනින් එකේ හිටියා. සාමාන්‍යයෙන් දකුණේ එන්නේ සාමාන්‍ය කවුරු ඩොනේෂන් එකක් දෙනවා නම් අපි ඩොනේෂන් එකක් අරගෙන ඒක කබඩා වලින් මූ කරනවා. ඊට පස්සේ ඩොනේෂන් රෙජිස්ටර් කරනවා. එතකොට තෑන්කින් ලෙටර් එකක් දෙනවා. ඒකේ අපි රෙජිස්ට්‍රේෂන් නම්බර් එකක් දානවා. ඒ වගේ හරියට වෙනවා. හැබැයි උතර කිසි දෙයක් වෙන්නේ නැහැ. උතර කැන්සර් ට්‍රේල් හොස්පිටල් එකට විතරක් එක පවුල දීලා තියෙනවා පවුන්ස් වල 2300 ගානක්. ඒම පවුල කීපයක් දීලා තියෙනවා. හැබැයි ඒක ගැන මම ඔබතුමාට ඉල්ලුවා වෙල්ෆෙයාර් සොසයිටි එකකින් අපිට ඉන්න ඒ කියන්නේ ඔඩිට් එකක් දෙන්න පුළුවන්ද කියලා. ඔබතුමා ලියුමක් ගහලා තියෙනවා හැම පීඩීලාටම ඒ කියන්නේ අතුර තියෙන ඒ කියන්නේ වෙල්ෆෙයාර් සොසයිටි ඔඩිට් එක නැවේ ඔබතුමා ලියුමක් ගහලා තියෙනවා ඉන්ටර්නල් ඔඩිට් එක රිපෝට් එක දෙන්න කියලා පාර්ලිමේන්තුවේ මේ බාර දෙන්න කියලා. මම ඒක නැවේ ඉල්ලුවේ. මම මේ ක්වෙස්චන් එක මම ඉල්ලුවේ
මන්ත්‍රීතුමා ඔබතුමාගේ ප්‍රශ්නේ අහන්න.
වෙල්ෆෙයාර් සොසයිටි එකේ 2015 ඉඳන් අද වෙනකන් හැම හොස්පිටල් එකකම වෙල්ෆෙයාර් සොසයිටි රෙජිස්ටර් වෙලා තියෙන්න ඕනේ. DS ඔෆිස් එක රෙජිස්ටර් කරන්න ඕනේ. ඉන්ඩ්‍රාන් රිවෙනියු ඩිපාර්ට්මන්ට් එක අපි යන්න ඕනේ අනිවාර්යෙන් නොන් ප්‍රොෆිට් ඕර්ගනයිසේෂන් විදියට රෙජිස්ටර් කරන්න ඕනේ. ඔඩිට් රිපෝට් එක හදන්න ඕනේ. ඔඩිට් රිපෝට් එක ඔයගොල්ලෝ යවන්න ඕනේ. හැබැයි cancer hospital Tellipalege. Cancer hospital Tellipalavala. Then at a Banja Dushan committee in complaint Kaladino. It got over to Malatama. Ekagan a Kisi de Patangatana, Ekan Kisi inquiry of Patangatana, DG Amuna, Secretary Amuna,
Prasahan.
Oh, it got Egoloki and Mantrima, Soyabarna,
Mantrima,
cut out the Kaladian make again.
මෙහිමයි ඇත්තටම මෙතන මම දැක්කුවේ සෞඛ්‍ය ජාතික සෞඛ්‍ය සංවර්ධන අරමුදල සඳහා ලැබුණු ප්‍රති ලැබුණු පරිත්‍යාග ඇත්තටම ඊට අමතරව මම කිව්වේ එක් එක් රෝහල් වලත් ඒ විදිහ අරමුදල් පිහිටුවා ගන්න අපි අවසර දීලා තිනවා නමුත් ඒ හැම එකක්ම යම් විධිමත් රාමුවක් යටතේ තමයි ක්‍රියාත්මක වීම අවශ්‍ය එක් එක් රෝහල් වල විශේෂයෙන්ම මුදල් ලබා ගැනීමේදී එහෙම මුදල් ලබා ගැනීමේ හැකියාවක් නැහැ Oh, Mangara Prasin Uttar Dena, the Unprasneta, Etogota, Kishima Kenegute Hema, Paujelika, Counter, Saliganime Hekiavane, Ekinisa Hema Tatia Katunan, Ekitaman, Veradi, Sandaha, Feminine La Labunan, Eka, Vibhat Kiri, Manivarema, Saukamatian Sehara, Mangitan Sama, Nitian was Sidui Utui. මෙතන දැන් මේ දිනවල රටේ ওই සම්බන්ධ වූ ලොකු කතා බහක් ඇති වෙලා තියෙන නිසා මම කියන්න ඕන ඖෂධ හා උපකරණ රෝහලකට ඉමර්ජෙන්සි එකක් විදිහට අවශ්‍ය වූ වෙලාවේදී ඒවා සැපීම හෝ ලබා ගැනීම වරදක් නෙමෙයි. එහෙම ලබා ගැනීමට හැකියාව තියෙනවා. නමුත් ඒ ලබා ගන්නා දේවල් නිසි පරිදි ලේඛනගත කිරීම තමයි අවශ්‍ය වන්නේ. විශේෂයෙන්ම මුදල් ආධාර ලබා ගැනීමේදී ඒ අදාළ රෝහල් පරිපාලනය විසින් ඒවා සෞඛ්‍ය අමාත්‍යාංශ දැනුම් දිය යුතුයි කියලාත් අපි කියලා තිනවා සහ නිසි පරිදි ලේඛන නඩත්තු කර ගැනීමේ අවශ්‍යතාවය සහ ගිනුම් නිසි පරිදි පවත්වාගෙන යෑමේ අවස්ථාවයත් මම මෙතෙන්දී අවධාරණය කරනවා
ගරු අජිත් පී පෙරේරා මහතා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යතුමාගෙන් ඇසීමට
ප්‍රශ්න අසනවා ගරු කතානායකතුමනි ගරු മന്ത്രി ගරු කතානායකතුමනි සති දෙක කාලයක් ඉලයිට්නෝ මක්නිසාද පටන් අරගෙන තියෙන කමිටු වල වාර්තා කැඳවලා ඒතරතුරු ගන්න ඕනේ අර්ජුන අබේසේකර වාර්තාවේ දැන් ඒක හරි නැන් නිසා ඒතරතුරු සඳහා සති දෙක කාලයක් ඉල්ලා සිටිනවා ස්වාමීනි
ගරු එස් එම් මරික්කාර් මහතා නාගරික සංවර්ධන ඉදිකිරීම සහ නිවාස අමාත්‍යතුමාගෙන් ඇසීමට
ගරු කතානායකතුමනි කොළොන්නා ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ නිවාස නැමැති අය පිළිබඳව ප්‍රශ්නය මම ඇමතුමාගෙන් අහනවා
Mantri Maki Akotata Roman One Nimasana Meti Paul Sankhyava Iddas Tispahai Roman Two Emma Nivasa Valtina Nivasa Vedapida Kyojana Velatina the Kineka Jatika Nivasangarana Adhikari Visin Api Vyapus Tunak Pradana Machine Kriyapna Karanawa Ekedi Mulanka Purama me Didas Sisipaha Urudatuladi තුන්දාහකට පවුල් තුන්දාහකට නිවාස නොමැති දුගි පවුල් තුන්දාහකට නිවාස ලබා දෙන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනවා ඒ යටතේ කොටසක් කොළොන්නාව ආසනය තුල ඉන්න ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය තුල ඉන්න අය සඳහා ඒ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙනවා ඒ අතරේ ඒ ජාතික නිවාස සංවර්ධන අධිකාරිය විසින් ඒ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වන අතරේ තවත් ණය යෝජනා ක්‍රම දෙකක් ක්‍රියාත්මක වෙනවා ඒ ණය යෝජනා ක්‍රම හරහත් නිවාස ණය ලබා දෙන්න කටයුතු කරනවා ඊට අමතරව විශේෂයෙන් වතු ආශ්‍රිතව ඉන්න කණ්ඩායම් සඳහා දැනටමත් සංහිඳ සෙවන නිවාස සංකීර්ණයේ 696ක් ඉන්නවා නිවාස ඉදිරි කරලා තියෙනවා ඒ වගේම ලක්සඳ සෙවන නිවාස සංකීර්ණයේ 1008ක් නිවාස තියෙනවා ඊට අමතරව කොළොන්නාව ගංවතුර පාලන ව්‍යාපෘතිය පිළිබඳ සාකච්ඡාවක් කරු අගමැතිතුමියගේ ප්‍රධානත්වයෙන් මේ වෙනකොට ක්‍රියා මේ සාකච්ඡාව වීම පවතින ඒකෙත් ඉල්ලීමක් කරලා තියෙනවා මේ ගංවතුර වලින් යටවන ඒ පවුල් සඳහා නිවාස ලබා දෙන වැඩපිළිවෙළක් ඒ පිළිබඳ යෝජනාත් ඉදිරිපත් වෙලා තියෙනවා ඒ අනුව ඒ සඳහා වැඩපිළිවෙළක් යෝජනා වෙලා තියෙනවා සමහර ඒවා ක්‍රියාත්මකත් වෙනවා ඒ වගේම මම අර කලින් කිව්ව ජාතික නිවාස සංවර්ධන අධිකාරිය යටතේ ක්‍රියාත්මක වන වැඩපිළිවෙළ ඒක ලංකාව පුරාම ක්‍රියාත්මක වෙන වැඩපිළිවෙලක්. රාජ්‍ය සේවකයන් සඳහා සේවාභිමානී නිවාස ණය වැඩසටහන, ඒ වගේම අඩු ආදායම් හා මධ්‍ය ආදායම් ලාභී නිවාස අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා සැමට සෙවන නිවාස ණය වැඩසටහන, ඒ වගේම දිලිඳුම අයගේ නිවාස අවශ්‍යතාවය සඳහා වෙනම වැඩපිළිවෙලක් මිලියන යක ආධාර මුදලක් අදියර කිහිපයකින් ලබා දෙන වැඩපිළිවෙල ක්‍රියාත්මක වෙනවා. ඊළඟට හතරවෙනි ප්‍රශ්නයේ රෝමන් 4 එම වැඩපිළිවෙල ක්‍රියාත්මක කාලවකවානුවද මේක වැඩපිළිවෙල 2025 ඉඳලා ආරම්භ වෙලා තියෙනවා. ආ කොටස රෝමන් 1 අදාළ නැත.
ගරු කතානායකතුමනි, දැන් ඇමැතිතුමා කිව්වා 1000 ගානක් තමයි ගෙවල් නැත්තේ කියලා. මං හිතන්නේ සම්පූර්ණ ගෙවල් නැති අය තමයි වරගෙන නැත්තේ. අනුපෞල්ලාභීන් එක ගෙදර පවුල් 3-4 ඉන්නේ වරගෙන නැතුව ඇති. කමක් නැහැ. දැන් අනිත් එක තමයි ඔබතුමා කිව්වා මේ ලක්ෂන්ද සේවනයි සංගිඳ සේවනයි. ඒක දැනටමත් පදිංචි කරලා ඉවරයි. එතකොට මේ උත්තරේ වැරදි. මොකද හේතුව මේ මම අහලා තියෙන ප්‍රශ්නේ ඇවිල්ලා දැනට නැති අයට. දැනට පදිංචි කරපු අය ගැන අහලා නැහැ. ඉතින් ඒ නිසා ඊළඟට තුන්වෙනි කාරණේ ඔබතුමා කියපු එකෙන් ඔබතුමාගේ අවධානය සඳහා යොමු කරන දැන් මේකේ නිවාස සංවර්ධන අධිකාරිය පිළිබඳව තමයි ඔබතුමා සඳහන් කරේ. නමුත් ඒ ප්‍රදේශයේ තියෙන භූමියේ වටිනාකමත් එක්ක දැන් ණය ලබා දීමෙන් බලාපොරොත්තු වෙන්නේ ගයක් නැති අයට ගයක් දෙන්න, තියෙන එකක් අලුත් වැඩය කරගන්න. ඒ නිසා නාගරික සංවර්ධන අධිකාරිය වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන්න කියලා මම ඔබතුමාට යෝජනා කරනවා. මගේ පළවෙනි අතුරු ප්‍රශ්නය, එතකොට දැන් ඔබතුමාට පුළුවන් නම් දැන් අර ලංකාව පුරා ක්‍රියාත්මක කරන ගෙවල් 3000ක ප්‍රෝග්‍රෑම් එකක් ව නිවාස අධිකාරියෙන්, එතකොට ඒකේ කොච්චර ගෙවල් ප්‍රමාණයක් කොළොන්නාවට ලැබෙනවද, කොහෙද කරන්න කියලා විස්තරයක් දෙන්න පුළුවන්ද?
මේ වෙලාවේ දැන් මම අර ලක්ෂන්ද සේවන සහ සංහිඳ සේවන ගැන කිව්වේ ඒ වගේ නිවාස ව්‍යාපෘති දැනටමත් ඉන්නවා කියන එක. දැනටමත් ලබා දීලා තියෙනවා කියන එක. ඒක අලුතෙන් දෙනවා කියලා මම සඳහන් කරේ නැහැ. ඒතොර ඒ වගේ ව්‍යාපෘති කීපයක් කොළොන්නාව නගරේ ගංවතුර පාලන ව්‍යාපෘති යටතේ මේ වෙනකොට සාකච්ඡා කරමින් තියෙනවා. බෑ දිනවරකවානු කියන්න බෑ. හවල් කාලේ මේක කරනවා කියන එක තමයි මම උදාහරණයක් ඇට පැහැදිලි කරේ. ඔබතුමා ඇහුව ප්‍රශ්නේ මේ 3000න් කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට කොච්චරද කියන සංඛ්‍යාව මේ වෙලාවේ මට ප්‍රකාශ කරන්න බෑ. සාමාන්‍යයෙන් ගත්තොත් ලංකාවේම 3000ක් තියෙන්නේ, ආසන්න වශයෙන් 40ක් 50ක් ප්‍රමාණයක්. ඔව් එච්චර ප්‍රමාණයක් වෙන්න පුළුවන්. හැබැයි මම ඒක සංඛ්‍යාලේකන තහවුරු කරගෙන කියන්න ඕන.
මේ මගේ දෙවැනි අතුරු ප්‍රශ්නය මේ ගරු ඇමැතිතුමා ඔබතුමා කිව්වා මේ අගමැතිතුමීගේ ප්‍රධානත්වයෙන් ගංවතුර පාලන වැඩසටහනක් ගේනවා කියලා. ඇත්ත වශයෙන්ම ඒ 120ක් විතර තමයි තියෙන්නේ. මම අගමැතිතුමීට ස්තුතිවන්ත වෙනවා ඒකට මැදිහත් වීම පිළිබඳව. එතකොට දැන් ගංවතුර පාලන වැඩසටහන හරහා නිවාස හදන්නේ කොහොමද කියන එක මට තේරෙන්නේ නැහැ. නමුත් මම ඔබතුමාට යෝජනා කරනවා දැන් ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ කේවල 50යිනේ ලැබෙනකුවේ ඒක කරන්න. නමුත් දැන් ඔය සංහිඳ සේවන ශාල මුල්ලේ ගොඩක් ඉන්නේ කොළොන්නාවේ අය නෙමෙයි, රීලොකේට් කරපු අය, කොම්පැනි වීදිය හරෙන් මෙන් ගෙනාපු අය යම් ප්‍රමාණයක් තමයි ඉන්නේ. අර එලිවේටඩ් හයිවේ එකට කැඩිච්ච ඒ වගේ යම් ප්‍රමාණයක් ඉන්නේ. ඊළඟට කුණුකන්ද ගාව ඉඳපු කට්ටිය. ඒ නිසා මම ඔබතුමාට යෝජනා කරනවා දැන් ගෙවල් 1000ක්නේ ඔබතුමා කිව්ව 1000 ගානේනේ එක නිවාස යෝජනා ක්‍රමයක් ගේන්න UDA එක හරහා මේ ඒ ගෙනාවොත් මේ අතුරු ප්‍රශ්නයක් නෙවෙයි මම මේ යෝජනාවක් කරන්නේ. එක නිවාස යෝජනා ක්‍රමයක් ගෙනාවොත් මේ ප්‍රශ්නේ සම්පූර්ණයෙන්ම ඉවර කරන්න පුළුවන්. ඉතින් ඔබතුමා මැදිහත් වෙන්න කියලා මම ඉල්ලීමක් කරනවා.
ඒ එලිවේටඩ් හයිවේ එකේ අය තාම එහෙම පදිංචි කරලා නැහැ. එතන නිවාස 349ක් ඒ වෙනුවෙන් වෙන් කරලා තියෙනවා. නමුත් ඒ අය තාම පදිංචි කරලා නැහැ. ඔබතුමා යෝජනා කරපු එක සම්බන්ධයෙන් සාමාන්‍යයෙන් අපි නිවාස සංවර්ධන නාගරික සංවර්ධන අධිකාරිය යටතේ ක්‍රියාත්මක වෙන ව්‍යාපෘති විශේෂයෙන් අනවසර පදිංචිකරුවන් සහ ඒ වතු ආශ්‍රිත වෙන අනවසර පදිංචිකරුවන් සඳහා තමයි වගේ නිවාස ව්‍යාපෘති ප්‍රධාන වශයෙන් යෝජනා වෙන්නේ. ඉදිරියේදී දැනට කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඒ කොට්ටාසය සඳහා එම ව්‍යාපෘතියක් දැනට යෝජනා වෙලා නැහැ. අපි ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්න පුළුවන්.
ගරු රවි කරුණානායක මහතා, කොෂිකර්ම පස්සම්පත් ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යතුමාගෙන් ඇසීමට.
අතනායක මං ප්‍රශ්නය අසනවා.
නියෝජ්‍ය අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, රවි කරුණානායක මන්ත්‍රීතුමා වියලි මණ්ඩලට අදාළ ප්‍රශ්න කීපයක් මතු කරන්නේ. ඒකේ එක ආයක 1971 මාර්තු 17 වියලි මණ්ඩලය ආරම්භ වෙනවා. ඒක රෝමිලක්කන් 2 දිසික් අවුරුදු 3ක් ඇතුළත වී මිලදීගත්තු ප්‍රමාණයන් පිළිබඳ තොරතුරු තියෙනවා මන්ත්‍රීතුමා දිසික් මට්ටමින් ඒක මම මුළු ප්‍රමාණය කියන්නම් 2022 මෙට්‍රික් ටොන් 78,360ක් ගන්නවා 2023 මෙට්‍රික් ටොන් 2,153යි 2024 මෙට්‍රික් ටොන් 2,757යි ඒකේ මුළු මුදල තියෙනවා 2022 වටිනාකම මිලියන රුපියල් මිලියන 6,747යි 2023 204යි 2024 292යි මම රවුම් ගන්න තමයි කිව්වේ දශම ගණන් කියන්නේ නැතුව 25 තාම ඇවිල්ලා නැහැ දත් ඇවිල්ලා නැහැ අදාළ මන්ත්‍රීතුමා ප්‍රශ්න කරොත් මම ඒකට උත්තර දෙන්නම් ඊළඟට රෝම ඉලක්කම් 3 විවෘත කරලා තියෙන ගබඩා අවම් ප්‍රමාණය ඒක කලාප මට්ටමින් මම කියන්නම් මන්ත්‍රීතුමා පොළොන්නරුව 20යි ගබඩා 20යි දකුණ ගත්තාම හම්බන්තොට රත්නපුර මොනරාගල දිස්ත්‍රික්ක 3යි තියෙනවා 19යි නැගිනිර මඩකලපුව ත්‍රිකුණාමලී 10යි අනුරාධපුරට මාතලි කොටසක් අයිති වෙනවා 27යි අම්පාර නුවර බදුල් අම්පාර දිස්ත්‍රික්ක 3ක් අයිති වෙනවා 26යි උතුර කිල්නොච්චි වවුනිය මුලිතිය යාපනේ මන්නාරම 12යි වයඹ කුරුණෑගල පුත්තලම මාතලේ ගම්පහ 19යි ඒ 90 ගබඩා 133යි ඊළඟට මේක හනෝ දිසික මට්ටමින් ඒ ගබඩා වෙන වෙනම ඒකේ ලයිස්තුව තියෙනවා මන්තුමා ලයිස්තු ඔක්කොම තියෙනවා මම මේකින් කීපයක් කියන්නම් වැඩිම ගබඩා ප්‍රමාණයක් තියෙනවා අම්පාර 65යි අනුරාධපුර 69යි පොළොන්නරුව 57යි ත්‍රිකුණමලේ 25යි කුරුණෑගල 19යි අඩුම ගබඩා ප්‍රමාණයක් තියෙන්නේ යාපනේ 1යි ඒ අනුව ගබඩා 353ක් තියෙනවා ඊට පස්සේ ඔබතුමා අහනවා මේ එක එක දිස්ත්‍රික්කවල වී දත්තු ප්‍රමාණයන් වල එම නිෂ්පාදනයට අදාළ මේ සාපේක්ෂව ප්‍රතිශතය ඒකේ විස්තර ටික ඔක්කොම මන්තුමා තියෙනවා දිස්ත්‍රික්කෙන් දිස්ත්‍රික්කට වී ගත්තු ප්‍රමාණය ප්‍රතිශතයම් ඒ කන්න හතරටම අදාළව තියෙනවා ඊළඟට ඔබතුමා අහනවා මෝල්දිමියෝ බැංකුලිම් ණයගත්තු තොරතුරු ඒ අනුව 2023 යලකන්නේ ලංකා බැංකුවෙන් ණය නිකුත් කරලා තියෙනවා රුපියල් මිලියන 329.7ක් මහජන බැංකුවෙන් නිකුත් කරලා තියෙනවා මිලියන 137.5ක් ඊට පස්සේ 2023-24 මහකන්නේ ලංකා බැංකුවෙන් රුපියල් මිලියන 1042ක් නිකුත් කරලා තියෙනවා මහජන බැංකුවෙන් 348ක් දාදේශීය සම්වර්ධන බැංකුවෙන් මිලියන 37ක් නිකුත් කරලා තියෙනවා 2024 යලකන්නේ ලංකා බැංකුවෙන් මිලියන 2389ක් නිකුත් කරලා තිබෙනවා මහජන බැංකුවෙන් 480ක් නිකුත් කරලා තියෙනවා සම්වර්ධන බැංකුවෙන් මිලියන 42ක් ණය මුදල් විදියට නිකුත් කරලා තියෙනවා ඊට පස්සේ ඔබතුමා අහනවා එම මුදල් පාවිච්චි කරලා වීගත්තු ඒ වගේ ප්‍රමාණයන් පිළිබඳව 2023 යල ලංකා බැංකුවේ ගත්තු ණයවලට අදාළව වී මිලදී යටින් තියෙනවා මෙට්‍රික් ටොන් 3,324ක් මහජන බැංකුවට අදාළව 1,640ක් අරන් තියෙනවා 2023-24 මහකන්නට අදාළව ලංකා බැංකුවට අදා සම්බන්ධව මෙට්‍රික් ටොන් 9,398කුත් මහජන බැංකුවට අදාළව 2,863කුත් අරන් තියෙනවා ඊට පස්සේ සම්වර්ධන බැංකුවට අදාළව 410ක් ඊට පස්සේ 2024 යලකන්නට අදාළව ලංකා බැංකුවට සම්බන්ධව මෙට්‍රික් ටොන් 21,438කුත් මහජන බැංකුවට අදාළව 484කුත් දාදේ සම්වර්ධන බැංකුවට අදාළව 384 කුත් මෙට්‍රික් ටොන් අරගෙන තියෙනවා. ඊට පස්සේ ඔබතුමා අහනවා මේ මිලදීගත්ව වීවල නාමලේඛන සහ මෝලිමියන්ගේ නාමලේඛන සහ ඒවගේ වටිනාකම් ඒකේ ලොකු නාමලේඛනයක් මන්තුමත් තියෙනවා. ඒක සභාගත කරන්න පුළුවන්. ඒ ලේඛනී තියෙනවා. හරි. ඊට පස්සේ ඔබතුමා අහනවා මේක මන්තුමා මෙහිමයි. මේක නම් වටෝරුවක් තියෙනවා. හරිද? ටිකක් ඒක දැන් මේක හොයලා තමයි කියන්න වෙන්නේ. හරිද? හරිද? ඊට පස්සේ ඔබතුමා අහනවා මේ විශේෂයෙන්ම මේ හාල් බවට පත් කිරීම සඳහා දිස්ත්‍රික් මට්ටමින් මීට අදාළ වැඩපිළිවෙළක් සකස් කරලා තියෙනවාද කියලා පිළිතුර ඔව්. ඊට පස්සේ ඒකේ අයන්න අදාළ නොවේ.
ඇමතුරුනි, බොහොම ස්තුතියි ඒ සම්බන්ධයෙන් උත්තර දීම. මම මේ ප්‍රශ්නේ අහන්නේ අවුරුදු ගණනාවක් මේ ප්‍රශ්නේ හොරිකඩයක් වගේ ඉදිරියට ගිහිල්ලා විසඳුමක් ලැබිලා නැති නිසා මම ඔබෙන් අහන්නේ මේ වී අලවි මණ්ඩලය තුළ තමාගේ සතු කාර්යභාරය 1971 හරියට කරා නම් අපි අද අපනයනය කරනවා. ඉතින් නැති නිසා ඔබ අලුත් ආකාරයකට බලන්න බැරිද? දැන් මෙතන පේනවා බැංකු තුළ ණය දෙනවා හැම අවස්ථාවෙදිම. යලසමා සාමාන්‍යයෙන් මහකන් එක මෙට්‍රික් ටොන් 2700ක් විතර ගන්න අවස්ථාවේදී වී අලවි මණ්ඩලය ගන්න 3% කතානාගතු. ඒ 3%කින් මිලක් ස්ථාපිත කරන්න බෑ. ඒ නිසා මම ඔබෙන් අහනවා, මම ඔතන නම් තුනක් මම ඉල්ලුවේ, මොකද එකකට එක්කෙනෙක්ට 65% 70% කරන් තියනවා නම් ඔගේ විෂමතාවයක් එනවා. ඇයි අපි තරුණ ව්‍යවසායකයන් බවට පරිවර්තනය කරන්නේ නැත්තේ? කිලෝ 50,000 බැගින් 4,000 දුන්නොත් 20%ක විතර අභියෝගයක් කරන්න පුළුවන් තත්ත්වයක් ඇති වෙනවා. දැන් බැංකුවලින් දීලා තියෙනවා බිලියන් මයිතනේ 75ක් කරගඩේ කෝටි 7500ක් විතර. මේක පරිවර්තනය කරොත් ව්‍යවසායකයන් දිස්ත්‍රික්ක ගණනාවකට අඩු ගානේ 4000ක් ඇති කළ ගත්තොත් ඔබේ ඔය ප්‍රශ්නෙට සදාකල් විසඳුමක් ලැබෙනවා කියන ඒ මතය આવી. ඉතින් ඔය ප්‍රශ්නේ අහවි ඇයි අපේ කාලේ කරේ නැත්තේ කියන ඒවා ආරම්භ කළා 2016. නමුත් මේක කූට විදිහට යම් අය මේක විකෘති කළා. ඒ තරුණ ව්‍යවසායකයන්ට කකුල් දෙක හිට ගන්න පුළුවන් අවස්ථාව නැති කරා. ඉතින් ඔබතුමාලා රැඩිකල් වෙනසක් ඇති කරනවා. ඔබතුමා එකක් කියනවා ලාල්කාන්ත වෙනින් ආකාරය කියලා. මම අගේ කරන නිසා ඔය රැඩිකල් එකෙන් ඔය ව්‍යවසායකයන් 4000ක් ඇති කළා මේ වෙනස ඇති කරන්න පුළුවන් ද අභියෝගේ බාර ගන්න කියන එක.
හරි. පිළිතුර ලාල්කාන්ත එකක් කියනවා, ඔබතුමා එකක් කියනවා, නෑ දෙන්නම එකයි කියන්නේ. ඒ තමයි පළවෙනි පිළිතුර. ඊළඟට ඔබතුමා කියන කාරණේ හරි. එනිසා අපි මේක බාර ගන්නකොට මහකන්නේ මගක් ගිහිල්ලා දැන් යලකන්නේ ඉඳන් තමයි ඇත්තටම අපි හරියට ප්‍රවේශ වෙන්නේ. ඒ නිසා මේ தත්ත්වය වෙනස්කරන්න අනිවාර්යෙන් අපි මැදිහත් වෙනවා. වහලා තිබුණු වවුලන්ට සත්තුන්ට ඇරලා තිබුණු කැලෑවට ඇරලා තිබුණු ගබඩා ටික සියල්ල අපි ප්‍රතිසංස්කරණය කිරීම ආරම්භ කරලා තියෙනවා. මේ වෙනකොටත් ගබඩා ප්‍රතිසංස්කරණේ මගේ පිළිතුර ඔබතුමා ප්‍රශ්නයක් ඇහුවා, ඔබතුමා බාධා කරනවා මගේ පිළිතුර දෙන්න මට අවස්ථාව දෙන්න. එතකොට ඒ ගබඩා සියල්ල ප්‍රතිසංස්කරණය කරමින් ඒ ගබඩා යථා තත්ත්වයට ගැනීමේ කටයුත්ත මේනකොට අපි ආරම්භ කරලා තියෙනවා. 75% ඒ කටයුත්ත නිම කරලා තිබෙනවා. ඒ වගේම තමයි වහලා තිබුණු ගබඩා මේ 133ක් පෞගේ දවසර කන්නේ ඇරියා. මේ යලකන්නේ ඊට වඩා වැඩි ප්‍රමාණයක් ගබඩා අරිනවා. ඒ වගේම තමයි රජයේ ගබඩා වලට වී මිලදී ගැනීම සඳහා අපි මේ යලකන්නේ තිබුණට වඩා විධිමත් වැඩපිළිවෙළකුත් අපි මේකට සකස් කරගෙන යනවා. ඒ වගේම තමයි ඔබතුමා කීප ආකාරයට ඒ විසායකින්ට ඉඩකඩ ලැබෙන විදිහේ ක්‍රමවේදයන් අපි අනිවාර්යෙන් සකස් කරනවා. ඒ පමණක් නෙමෙයි, ඔබතුමාලගේ කාලේ මේ වීයලි මණ්ඩලේ වරකම් කරලා මේක නැතිබංගස්ථාන කරලා තියෙන්නේ. ඒවට අදාළ පරීක්ෂණ යනවා. ඒ වගේම තමයි අය කරගන්න තියෙන මුදල් විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ මුදල් මේනකොටත් අය කරගනිමින් තිබෙනවා. ඒ වගේම නඩු දාලා තියෙනවා ගොඩක් අයට. සමහර විට මේකේ කීප දෙනෙක් නීතිමය ක්‍රියාමාර්ග ඔස්සේ ඇතුළට යන්නත් ඉඩ තියෙනවා. ඊට අදාළ තොරතුරුත් මේනකොට එළියට අවිල්ලා තියෙනවා. කොහොම නමුත් අනිවාර්යෙන්ම වී අලි මණ්ඩලේ පිළිසුදු කරලා මේක යථා තත්ත්වයට අනිවාර්යෙන්ම අපි ගන්නවා. ඔබතුමාගේ ඉදිරිපත් කිරීම අපි පිළිගන්නවා.
ගරු
දෙවන ප්‍රශ්නේ කතානායකතුමනි, මම ඒ එක ප්‍රශ්නයක් ඒ අස්වැන්න නෙල්ල ඒකෙන් විකුණලා හාල් බවට පරිවර්තන කළ එක කොටසක්. හැබැයි අපේ රටේ තියෙන ලොකුම ප්‍රශ්නය වන්නේ අපේ ඵලදායිතාවය. දැන් කැම්බෝඩියාව, තායිලන්තය, ඒ වගේ රටවල් වල හෙක්ටර් එකකට අක්ක මහිතන්නේ කිලෝ 7000කට ලැබෙනකොට අපිට ලැබෙන්නේ 4500යි. මේ නිසා තමයි මිල වලට තියෙන ලොකුම ප්‍රශ්නය. ඇයි මීට වැඩිය ඵලදායිතාවයේ තියෙන බීජ ටික පැල කරන්න පුළුවන් අවස්ථාවක් මේ ගොවියන්ට ලබා දෙන්න බැරි වන්නේ?
කීප කාරණේ හරි. ඇත්තටම අපි 4500ක් ගන්නෙත් බොහොම අමාරුවෙන් විශාල උත්සාහයක් දරලා. ඇත්තට මේ ප්‍රමාණයට යන්නත් අමාරුයි. හැබැයි අපි වාගේ කීප ගුණයක් වියස්සන්න ගන්න රටවල් තියෙනවා. අපි ඉතින් යන්න ඕන අනිවාර්යෙන්. මම හිතන්නේ ওই තත්ත්වයන් එක්කම වෙන්න ඇති. ඒ තත්ත්වයන් එක්කම වෙන්න ඇති ඔබතුමා වර ප්‍රකාශ කරනවා. ලංකාවේ වීවගා වැඩක් නැහැ, වීගොවිතන වැඩක් නැහැ, ඊට වඩා හොඳයි රටින් හාල් ගේන එක කියලා. හැබැයි අපි පිළිතුරු ඒක නෙමෙයි. අපි එතෙන්ද ගියොත් රටින් හාල් ගේන තැනටම අපි එතෙන්ද ගියොත් එහෙම රටින් හාල් වල ඕන ගාන කියන ගානකට අපිට ගේන්න සිද්ධ වෙනවා. ඒ නිසා අනිවාර්යෙන්ම අපේ නිෂ්පාදනය වැඩි කරන්න ඕනේ. ඒකට අදාළව පස පරීක්ෂා කරලා පසට ගැලපෙන විදියට භෝගයට ගැලපෙන විදියට පොටෑසියම්, ෆොස්ෆරස්, නයිට්‍රජන් ඒ මූලද්‍රව්‍ය ටික සපයන කටයුත්තට අපි අත ගහන්න මේනකොට වැඩපිළිවෙල සකස් කරලා තියෙනවා. පස් පරීක්ෂා කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කරලා තියෙනවා. ඊට අනුව තමයි යෙදුම් පෝර ඒ දේවල් සම්පූර්ණයෙන් ලැබෙන්නේ. ඒ වගේම තමයි හොඳ බීජ ලබා දෙන්න ඕනේ. ඊට අදාළවත් අපි මේනකොට මූලික ප්‍රවේශයක් අරගෙන තියෙනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම අලුත් තාක්ෂණී වගාබිම් වලට යෙදවීමට පුළුවන් විදිහට වගාබිම් සකසුරුවන් කරන්න ඕනේ. ඒ පිළිබඳවත් අපි අවධානය යොමු වෙලා තිබෙනවා. ඒ වගේම තමයි විශේෂයෙන්ම අනිකුත් කන්න වේලාවට වගා කිරීම තාක්ෂණික පරිසරය ඇතුලේ අපිට ඇත්තටම අස්වැන්න වැඩි කරගන්න තැනට යන්න පුළුවන්කම තිබෙනවා. ඊට අදාළව අපි සැලැස්මක් එක්ක මේ වෙනකොට කෘෂිකර්ම අමාත්‍යාංශ විදිහට මේ කටයුතු ඉදිරියට දියත් කරගෙන යනවයි කියන එක අපි මේ වෙලාවේ ප්‍රකාශ කරනවා. අනිවාර්යෙන්ම අද අපි ගන්න අක්‍රයකින් ගන්න අස්වැන්න තව කන්න කීපයක් යනකොට මේ අස්වැනු ප්‍රමාණය මීට වඩා වැඩි වෙන තැනට අනිවාර්යෙන්ම අපිට මේ කෘෂිකර්මාන්ත පිළිලට ඔසවනවා. ඊට අදාළ දැක්මක්, ඊට අදාළ වැඩපිළිලක් අපි සතුව තියෙනවයි කියන එක මේ වෙලාවේ අපි මුළු රටටම ප්‍රකාශ කරනවා.